ඊළඟට ශෝක ප්‍රකාශ යෝජනා ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා
ඔබතුමාගේ අවධානයට ලක් කරන්නට අවශ්‍යයි පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේදී මතුවී තිබෙන බරපතල ප්‍රශ්නයක් සම්බන්ධව
යොමු කළ
රටටම දැන් ප්‍රචාරය වී හමාරයි ඒ බරපතල ප්‍රශ්නය අද දින ප්‍රවෘත්ති මගින් සහ පසුගිය දින විවිධ ප්‍රවෘත්ති මගින් නමුත් අද ඒක සනාථ වී තිබෙනු එනම් පාර්ලිමේන්තුවේ කතානායක තුමෙක් සිටිනව උපකතානායක තුමෙක් සිටිනවා කාරක සභා සභාපති තුමෙක් ඉන්නවා එය පාර්ලිමේන්තුවෙන් පත් කරන්නේ එය එකට පවරා තිබෙන කටයුතු කිරීමේදී ඔබතුමාට අපි තර්ජනය කිරීම හෝ නියෝජ කතානායකතුමාට තර්ජනය කිරීම හෝ නියෝජකාරක සභාපතිතුමාට තර්ජනය කළ රාජකාරී කරන්න බැරි නම් පාර්ලිමේන්තුව මහා අර්බුදයකට පත්වෙනවා දැන් රටම දන්නවා පෙරේදා විශ්ව සමංග යෝජනාව ඡන්ද විමසීමෙන් පසු මම බොහොම සතුටුයි අගමැතිතුමායි ප්‍රභානායකතුමත් මෙතන සංවිධායකතුමත් ආණ්ඩුවේ සිටීම ගැන සිදු වුණේ ඔබතුමාගේ කාමරයේ ඉදිරියේ දී නියෝජ කතානායකතුමාට තර්ජනයකට එතුමාව නිලයෙන් පහ කරන බවටත් එතුමාගේ කටයුතු කරන්න සිදු ඉඩ නොදෙන බවටත් තර්ජනය කර තිබෙනවා විදුලි සොපාවන ඉදිරියේ මේ ඔක්කොම මන්ත්‍රීවරු ඉදිරියේ දැන් මේක විවෘත රහස ඒ සම්බන්ධව මම චෝදනා කරන්නට නෙමෙයි අපි මන්ත්‍රීවරු හැටියට ඔබතුමාට කතානායක පුටුවේ වැඩ කරන්න බැරි නම් ඒ ආරක්ෂා කර දීම සියලු මන්ත්‍රීවරුන්ගේ යුතුමකම නියෝජ කතානායකතුමාට නියෝජ කතානායක ධුරයක වැඩ කරන්න බැන්නේ ඒ ආරක්ෂා කර දීම අපි සියලු දෙනාගේ බැඳීමක් වගකීමක් මම කියන්න කැමතියි please allow me to present
I'll give you the floor after
no,
that
no 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 please allow me to present this is a very serious yeah. matter
no no I
don't try to suppress
I'll,
you always get up and try to suppress what has happened
no
these are open secret today
yeah.
no it is an open no. secret please no. sit down මම ප්‍රබකර මේ නඩගම් කතා කරන්නේ ඉඳගන්න
මේක මේක
කන්ද උඩ රට
කන්ද
උඩ රට පාරවල්වල ප්‍රශ්නයක් නෙමෙයි ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම නමක් ගමක් කිසි දෙයක්
නැත
බොහොම ගෞරවයෙන් කතානායකතුමාට සහ උපකතානායකතුමාට ගෞරවයෙන් මේ කාර්යය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ ගෞරවය
සඳහා
කවුරු හරි ඉවත් කරන්න ඕනනම් ඉවත් කරන විදියක් තියෙනවා ඒක වෙනම කාරණාවක් නමුත් උපකතානායකතුමාට දැන් තර්ජනය කොට උපකතානායකතුමාගේ කටයුතු කරන්න ඉන්න නොදී උපකතානායකතුමාට තමන්ගේ ජීවිත තර්ජනයක් කරන්න තිබෙන බවට උපකතානායකතුමා මේ පිළිබඳව දැන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා මේක ලොකු ප්‍රශ්නයක් මේක පොලිසියට යායුතුව තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි ඔබ ගරු කතානායකතුමා ඉදිරියේ විසඳිය යුතුව තිබුණු ප්‍රශ්නයක් පක්ෂ නායකයන් ඉදිරියේ විසඳිය යුතු ප්‍රශ්නයක් දැන් වෙලා තියෙන්නේ බොහොම කනගාටුයි මම නංගයා නම් කියන්න උත්සාහ දරුවේ නැත්තේ මේ බරපතලකම ඔබතුමාටත් අර ඉංග්‍රීසියෙන් කියනවා very embarrassing. ඉතින් මේ මම සිංහලෙන් කිව්වෙත් නැත්තේ ලංකාව දැනගනි.
නෑ කියන්නේ කියන්න කවන්නේ.
ඉතින් ඒක නිසා නමුත් නවින් දිසානායක දරු ඇමතිතුමා නැගිටලා ප්‍රකාශයක් කරා මේ සිද්ධියට ඔහු තමයි සම්බන්ධ කියලා. ඉතින් ඒ නිසා දැන් මේ සිද්ධිය හා සම්බන්ධප කටයුත්ත විවෘතමයි රටටම මේ අද උදේ විකාශනයෙන් ගියා ගරු කතානායකතුමනි නියෝජ කතානායකතුමාට අපි දැක්කා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද අද සිකුරාද ඔබතුමා ආසනයෙන් නැගිට යන විට නියෝජ කතානායකතුමා ආසනයට එන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා
ඒක මම පෑජර් ගන්න ඕන නෑ මේ කල්ලි කියන්න
නෑ නෑ මම පෑදලි කරන්න ඉල්ලන්නේ ඔබතුමාගේ මම මේ කියන්නේ අපි දකින්න
දේ ඔව් කියන්න දකින්න
කියන්න ඔබතුමාව ඔබතුමාට අපහසුතාවයක් ඇති කිරීම නෙමෙයි පාර්ලිමේන්තුවට අපහසුතාවයක් ඇති කිරීම වළක්ව ගන්නයි අපේ උත්සාහය එතකොට එතුමා උපකතානායකතුමා හැටියට තමාගේ කාමරයට ඇවිල්ලා ගෙදර යනවා නම් සභාවේ ඔබතුමා තම ආසනයේ නැගිට අවස්ථාවේ ඒ ආසනය ලබා නොදෙනවා නම් ලොකු අරමුදයක් පාර්ලිමේන්තුව ඇති වෙලා තියෙනවා මොකද අපි ඡන්දෙන්නේ
පස්සේ ඒක මම දැන් පැහැදිලි කරන්නද අවසානයේ පැහැදිලි කරන්නද
ගරු කතානායකතුමනි දැන් මේක මගේ 18 වෙනි අවුරුද්ද පාර්ලිමේන්තුවේ 2000 වර්ෂයේ තමයි මම ප්‍රථම වරට ආධුනික මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ එදා සිට අද දක්වා මම කිසිසේත්ම පාර්ලිමේන්තුව වාණිජ සෙසු මන්ත්‍රීවරයෙක්ට කෙලෙසෙන විදිහට ආත්ම ගෞරවය නැති වෙන විදිහට මම කිසි වචනයක්වත් වගේම ක්‍රියාවෙන් මම වැඩ කරලා නැහැ. මට ඔබතුමාට පැහැදිලිව ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ මගේ නමට කෙලසෙන විදිහට මම මගේ ආත්ම කෞරවය ආරක්ෂා කරගෙන වැඩ කරලා තියෙනවා. පැහැදිලිව මට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම මගේ පියා කීර්තිමත් දේශපාලනඥයෙක් මේ රටේ එක්සත් ජාතික පක්ෂ නියෝජනාගය දිනේෂ් අමතිතුමාගේ හොඳ මිත්‍රයා. මම කනගාටු වෙන්නේ එතුමා මගේ පවුල දැනගෙන මාව දැනගෙන මගේ ඉතිහාසය දැනගෙන මම කිසිසේත්ම මේ වැනි දේවල් වලට සම්බන්ධ නොවන බව දැනගෙන එතුමා මෙතෙන්ට ඇවිල්ලා මේ ප්‍රකාශ කරන එක.
හොඳයි මං අපක්ෂපාතී
පාර්ශ්වයක් පැවැත්වන විනාඩියක් ඉන්න. ඒ වගේම ඔබතුමාව මේකට සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමයි මමයි අපි අතර සම්බන්ධයක් තියෙනවා. මේ පවුල් සම්බන්ධයක්. ඒක වෙනම කතාවක්. හරි ඉතින් මෙතෙන්ට ඔබතුමා සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ නමත් කියලා ඔබතුමා ඒ සම්බන්ධයත් ප්‍රකාශ කරලා සම්පූර්ණයෙන්ම වැරදි ඒක. එම නිසා ඔබතුමාට මෙතුමා එන්ඩිස්සෙල්ලා මම ප්‍රකාශයක් කරා. කරුණාකරලා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන CCTV footage තියෙන අතන රාලහාමිලා දෙන්නම දැක්කා මේ සිද්ධිය. ඔවුන් දන්නවා ඒක. මේකට කියන්නේ සම්පූර්ණ පොලිසියට කියලා දෙනවා ප්‍රශ්නෙන්න මම පොලිසිය මමත් ගිහලා පොලිසියට ප්‍රකාශයක් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ.
ඒක පැහැදිලි වෙනවා. හොඳයි.
ඔබතුමාට මම ලිඛිතව ලියුමක් ලියනවා. කිරියල් ඇමතුමාගේ ප්‍රකාශය ගැන මම සතුටු වෙනවා. ඒ ගැන සම්පූර්ණයෙන් මම සිටිනවා. තිදංග සුමතිපාල මහතා එතුමාගේ තනතුර කෙලසෙන විදිහට අපක්ෂපාතීව කටයුතු කරා කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
හොඳයි.
අපක්ෂපාතී
පොඩ ඔක ඔනරබල් ප්‍රයිම් මිනිස්ටර්
මන්තුමා ප්‍රශ්නයක් පැන නැගුවා. ඒ ගැන දැන් නවින් දිසානා කැමත පිළිතුරු දීලා තියෙනවා. මේක මෙතන විවාද කරන්න ගියොත් ඔබතුමාට මේ
නෑ මට දැන් විනාඩි 20ක් පරක් වෙලා තියෙන මං මේ ගැන මෙතනින් යහට වාද කරන්නේ අපි ශෝක යෝජනා වලට යන්න තියෙනවා දැන් ඉවරයි.
ඒක පැහැදිලි
කිරීමක්. ඔව් ගරු පොයින්ට් ඔෆ් ඕඩර් දැන් නෑ විනාඩි 20ක් පරක් වෙලා තියෙනවා. ශෝක යෝජනා කරුණා කරලා සහාය දෙන්න මේක අරන් යන්න. මම මේ පරීක්ෂණයක් ගන්න. පැහැදිලි කිරීමක් ගරු. යස් ඔනරබල් මිනිස්ටර් නව් ෆිනිෂ් විත් දැට්. යා පොයින්ට් මොකද ගරු
අපක්ෂපාතී කියන වචනේ වැරදියට මම කියවුනේ පක්ෂපාතී ලෙස.
ඔව් දැන් ඊළඟට ශෝක යෝජනා හිටව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලවි මවුලානා මහත්මයා සමග කර්ණාගල වාඩි වී අවියන් ගෝවෙන් විනාඩි 20ක් පරක් වෙලා තියෙන්නේ. කර්ණාගල ඉඳ දෙන්නේ මේ කරගෙන යන්න. මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්ද? මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මම දැනුවත් කරන්න. ඉතින් අද විනාඩි 20ක් පවත්වලා මෙතන මේ පිටම මන්ත්‍රීවරුන්ගේ ඥාතින් ඇවිල්ලා තියෙනවා. මට වෙන ඉඩ දෙන්න බෑ මේ අවස්ථාවේ.
ලක් තියනවාද?
මං කිව්වා කරුණාකරලා කරගෙන යන්න. මං කතා වෙන මට කියන්න මං කියන්න. You go ahead. වාව් කියන්න මොකද? මේකට අදාළවද? ශෝක ප්‍රකාශද? ආරක්ෂා මොකද ආරක්ෂාව? ඒක තමයි මගේ ශෝකපද ඔබතුමා සාධාරණ වෙන්න ඕනේ. මොකද්ද මේ විපත්ති? ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා කියන මේ ගණන් අවස්ථාව ලබා දෙන්න. අර මන්ත්‍රීවරු ඔක්කොම ඇවිල්ලා මේ බලා ඉන්නවා. මම පවුලේ
පටන් ගත්තා. ගරු කථානායකතුමනි
මට කියන්නේ කොට දෙන්න කියලා. දනසාරි කියන්නේ දනසාරි අපේ මහත්මයා.
මේ කාරණාව ගැන නෙමෙයි මම සමාව ඉල්ලා හිටිනවා අලෙවි මෞලානා ගරු හිටපු ඇමතුමා ඇතුළු අනිකුත් ඒ හිටපු ගරු මන්ත්‍රීතුමන්ලාගේ පවුල්වලින් මේ කාලය යම් ආකාරයකට ඒ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් වූ කාලය දීර්ඝ වීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි ඊටතර බරපතල මේකට කිසිසේත්ම අදාළ නැති ව්‍යස්ථාමය කාරණාවක් ගැන මට ඔබතුමාගේ අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ගරු කථානායකතුමනි අපි සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා පළාත් සභා සංශෝධන පනත 2017 අංක 17 විදියට අපි මැතිවරණ පනත සංශෝධනය කරනු ලැබුවා. ඒ පනත සංශෝධනය වීම පිළිබඳව මේ සභාව ඇතුළෙත් සභාවෙන් පිටතත් විශාල මතවාද කීපයක් ගොඩනැගුණා. අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වගේම. එදා ගරු අගමැතිතුමා පොරොන්දු ප්‍රකාරව සීමා නිර්ණය කමිෂන් සභාව විසින් ඒ වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. ගරු ෆයිස මුස්තාෆා ඇමතුමා
11යි 30 ඒ සම්බන්ධ රැස්වීමක් පැවැත්වෙනවා.
ඒකට වැදගත් වෙන නිසා අපි ඒක සැරසීමේ නැහැ නේ ගරු කථානායකතුමනි.
මම
හිතන්නේ මේක තව වැදගත් කාරණාවක්. සභානායකතුමායිත් එකඟ වෙයි. ඒ පනත ප්‍රකාරව පනතේ 3A2 යටතේ ගරු කථානායකතුමනි කමිටුව විසින් එකී වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර ඔහු විසින් එම වාර්තාව තමා වෙත ලැබීමෙන් පසු සති දෙකක කාලයක් ඇතුළත පැමිණ සිටි නොසිටින මන්ත්‍රීවරුන් ඇතුළුව ඒ සඳහා පක්ෂව ඡන්දය දෙනු ලැබූ ලබන මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු ඡන්දයෙන් අනුමත කරනු ලැබීම සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය. ගරු පළාත් පාලන ඇමතුමා
ඒක ඊයේ අපි සාකච්ඡා කර ගවන්තුතුමා ඊයේ සාකච්ඡා කර
මම මේ කියන කාරණේ
පක්ෂ පියවර ගැනීම සම්බන්ධව අද
තියෙන ගරු කතානායකතුමනි මේ බරපතල ව්‍යවස්ථාමය චේතාන්විතව හෝ වෙන උල්ලංඝනය කිරීමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරු රාශියකින වෙලාව ඉතින් ඒකේ දෙවෙනි වගන්තිය තියෙන්නේ වාර්තාව සභාගත කිරීමෙන් පසු එක් මාසයක කාලයක් ඇතුළත දෙවන උපවගන්තියේ නියමයන් ප්‍රකාරව එම වාර්තාව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන නොලබන විට එක මාසයක කාලය තුළ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන නොලබන විට කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රධාන ජනවර්ගයන් යෝජනා කරන ලබන තම පස්තරින්ගෙන් කමිටුපත් කළ යුතුයි.
ඒක ඊයේගෙන කතා කළා පියවර ගත්තා දිගට යන සාකච්ඡා කළා දැන්
සභාවනාගේ මම ඉවර කරන්න දෙන්න. ගරුකතර සමා වෙලා ඉවර කරන්න දෙන්න.
ඔබතුමා මේ බලන්න මේ
නෑ සමා වෙලා ඉවර කරන්න දෙන්න
ගරුකතර නාගම අපි තේරුම් අරන් ගිහින්. ඊයේ තේරුම් ගත්තා. තේරුම් අරන් තමයි සාකච්ඡා කළා පියවර ගන්න කමිටුපත්
කරන්න. නෑ ගරුකතර නාගතුමනි මට ටික විනාඩියක් දෙන්න ගරුකතර නාගම. දැන් මේ අනුව දැන් මේ න්‍යාය පත්‍රයේ 22 වෙනිදා මාර්තු මාසේ මේක විවාද කිරීමට නියමිතලා තිබුණා. හැබැයි මේ ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ඒ විවාදය තිබුණේ නැහැ. දැන් ගරු සභානායකතුමනි මාසෙ කාලය ඉක්ුත් වෙලා.
ඒකට තමයි කමිටුපත් කිරීමට තියෙන ගරු සභානායකතුමා පැහැදිලි කරන්න.
ගරු කමිටුපත් කරන්න බෑ. සභාවේ මතේ විමසන්නේ නැතුව කමිටුපත් ගරු කතානායකතුමනි අද පක්ෂ නායක රැසීමක් තියෙනවා.
මෙතන ආරාධනා කරලා තියෙනවා දැන්.
අද කොළඹට පක්ෂ නායක රැසීමක් තියෙනවා. මම ඔබතුමාගේ අහන්න කැමති දැන් මම ඔබතුමාගේ අහන්න කැමති ඔබතුමාලා 3-2 දෙනවද නෑ 3-2 දෙනවද නෑ 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 3-2 දෙනවද 3-2 දෙනවද ඒකට උත්තරයක් දෙන්නකෝ
මම ඊයේ මේ ප්‍රශ්නේ ගත්තා
ගරු
දරසාරපනේ මම ඊයේ ප්‍රශ්නේ ගත්තේ ඔව් ඒක දැනගෙන තමයි මම ගත්තේ ඒක අවස්ථාව දෙන්න
ගරු කතා කරන්නේ මෙතුමා 3-2 එකක් ගැන කතා කරනවා මම එතුමාගේම 3-2 දෙනවද කියලා එතුමාට උත්තරයක් නැහැ මගේ වැඩක් තමයි මම සභානායක දන්නේ නැද්ද මම සභානායක කියලා
හරි එකොලා හමාරේ ප්‍රශ්නෙදි පස්සේ අවශ්‍ය පියවර මම ගන්න අවශ්‍ය නම් පක්ෂ නායක රැස්වීම උත් කැඳවන්නම් ඔව් ඔබතුමාලාත් සහභාගී වෙන දලසලාපේරු මැතිතුමා දලසලාපේරු මැතිතුමා
දෙන්නේ
දලසලාපේරු
මැතිතුමා ගරු කතානායකතුමනි මම කියන්නේ ඒ රැස්වීමට කිසිදු ව්‍යවස්ථානුකූලව හැකියාවක් හෝ අයිතියක් නැහැ මේ පනතේ පැහැදිලිව තියෙනවා ගරු කතානායකතුමනි මම කියන්නේ ඔබතුමන් ඉල්ලන්නේ මෙච්චරයි ඔබතුමා මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන කටයුත්තක මුද්‍රාවක් බවට පත් වෙන්න එපා. මේක බරපතල ප්‍රශ්නයක්.
නෑ නෑ මම
අපි මෙහෙමම කිව්වා පළාත් පාලන මැතිවරණ වෙලාවේ. ඊයේ අත්කරු ජනතුමා කිව්වා ඒක සංශෝධනය කරන්නට ඕනේ කියලා. අපි පාර්ලිමේන්තුවේ කිව්වම ඇහුවේ නෑ.
හොඳයි.
දැන් මුළු පළාත් ආයතන වලින් හරි අඩක් අක්‍රිය වෙලා අඩපණ වෙලා තියෙනවා. මේක මම කියන්නේ ගරු කතන් නැත්නම් සමාජයේ දවසක කියාවේ නීතිපති ජයන්ත ජයසූරිය මැතිතුමත් කතානායක කරු ජයසූරිය මැතිතුමත් මේ රටේ මේ නීතිය ව්‍යවස්ථාව පිළිබඳ වැරදි අර්ථකථන දෙනවා කියලා ඔබතුමාට
මට අවබෝධයක් තියෙනවා ගැන අවබෝධයක් තියෙනවා ගරු ශෝක ප්‍රකාශ ගරු අලෙවි මවුලානා මැතිතුමා ඒක සම්බන්ධය ශෝක ප්‍රකාශයේ
ගරු කතානායකතුමනි
පොඩ වාඩි වෙන්න මේ ශෝක ප්‍රකාශ වල අවස්ථාව දීලා කන්නාගල වාඩි වෙන්න
මනෝ ගරු කතානායකතුමනි
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්
ගරු කතානායකතුමනි කොළඹ දිස්ත්‍රික්කයේ මේ ගෞරවනීය මන්ත්‍රීවරයෙක් ගැන කතා කරන්නේ
ආරක්ෂා මං හම්බේන මට හම්බේන කතා කරන්න මං හම්බේන ආවි හම්බේන
අලි මවුලානා මැතිතුමා ගැන කතා කරන්න ඉඩ දෙන්න
මියගේ මන්ත්‍රීවරු ගැන කතා කරන්නේ වාඩි වෙන්න
අලෙවි මවුලාන මැතිතුමා ගැන කතා කරන්නේ කරුණාකර
නිශ්ශබ්ද වෙන්න. ඔබතුමාලාට යන්තම්වත් හිතෙන්නේ නැද්ද කනගාටුවක්? මේ පාර්ලිමේන්තුවේ සේවපු කරපු ගරුතර ඇමතිවරු මන්ත්‍රීවරු ගැන
ගරු කතානායකතුමනි.
ඇයි මේම කරදර කරන්නේ? ඔබතුමාලාගේ ආරක්ෂාව බලා ගන්න මම. ඔබතුමා මේක
වේදිකාවට ගෙන දුවා. ගරු කතානායකතුමනි කොළඹ දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙම උත්තරීතර සභාව නියෝජනය කරන ලද අලවි මවුලානා මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මා මේ අවස්ථාවේදී මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, 1932 ජනවාරි මාසයේ පළවෙනිදා කොළඹදී උපත ලද අලවි මවුලානා මැතිතුමාගේ දයාබර පියාණන් වූයේ සෙයිද් අහමඩ් මවුලානා මැතිතුමයි. සිත්ති රහුමානියා මවුලානා මැතිතුමිය එතුමාගේ දයාබර මෑණියන් වුණා. කතානායකතුමනි, මෙතුමා අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙන් සහ මරදාන සහිරා විදුහලෙන්. අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු වලින්ද පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ එතුමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ 1948 වසරේදී. පසු කලෙක ෆැතුමා හබ්ෂියා මහත්මිය සමග යුගදිවි ගමනට පිවිසි මවුලානා මැතිතුමා, එස්.ඒ. නකීබ් මවුලානා, එස්.එම්. නජීබ් මවුලානා, එස්. හුස්නියා මවුලානා, එස්. අසහානීම් මවුලානා යනුවෙන් පුතුන් දෙදෙනෙකු සහ දීනියන් දෙදෙනෙකු මෙලවට දායාද කරපු දයාබර පියෙකු බවටත් පත් වුණා. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වශයෙන්ද කටයුතු කළ මවුලානා මැතිතුමා 1980 දශකයේ අගභාගයේ සිට කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් මහත් කැපවීමකින් හා උනන්දුවෙන් වැඩ කටයුතු කරනු ලැබුවා. ඊට පස්සේ එතුමා 1994 වර්ෂයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වී නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ධුරයටද පත් වුණා. 1997 වසරේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු මවුලානා මැතිතුමා 2000 වසරේදී කම්කරු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. එතුමා කම්කරු ඇමතිවරයා ලෙස වෘත්තීය සමිති නායකයෙකු ලෙසත් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමට මහත් කැපවීමකින් ක්‍රියා කළ නායකයෙකු ලෙස පෙන්වා දීමට පුළුවන්කම තිබෙනවා. ගරු කතානායකතුමනි, බස්නාහිර පළාත් සභාවේ බස්නාහිර පළාතේ ගරු ආණ්ඩුකාර දුරේ දරූ එතුමා දශක 6මාරක් වැනි දිගු කාලයක් තිස්සේ නිරතව සිටි වෘත්තීය සමිති ව්‍යාපාරයේ තුල කිසි කෙනෙකුගෙන් කිසිවෙකුගෙන් හෝ කිසිදු විටක චෝදනා එල්ල නොවීම එතුමාගේ අවංක භාවයේ පෙන්눔 කිරීමට කදිම නිදසුණක් වුණා. පහසුවෙන් නොසැලීම, චපල නොවීම, දැඩි ප්‍රතිපත්තිකරුක බව යන මෙකී ගුණාංග එතුමාගේ දේශපාලනයේ සහ වෘත්තීය සමිති කටයුතු වල නිරතව සිටි දීර්ඝ කාලය තුළ අකණ්ඩව කැපී පෙනුණු ප්‍රධානතම ලක්ෂණයක්සේ අපි දකිනවා. කතානායකතුමනි, තම අරමුණු වෙනුවෙන් දීර්ඝව කැපවී දරා සිටීමේ හැකියාවද එතුමා තුළින් දිගටම විද්‍යාමාන වූ තවත් නායකාන්ත ගුණාංගයක් වුණා. අවස්ථාවාදී හැසිරීම් හැම විටම ඔහු හෙළා දැකීමට කටයුතු කළා. වසර 84ක ජීවිතයේ කිසිදු විටක අවස්ථාවාදී බවට කිසිම චෝදනාවක් එතුමාට එල්ල නොවීම අලවි මවුලානා මැතිතුමාගේ චරිතයේ විශේෂත්වයක් හැටියට අපි දකිනවා. පටු සීමාවන් තුළ හිර නොවුණු අලවි මවුලානා මැතිතුමා මුස්ලිම් ජනතාවට පමණක් නොව මුස්ලිම් නොවන ජනතාවටද සුවිශාල මෙහෙවරක් ඉටු කළ සැබෑ මහජන නියෝජිතයෙක්. නිරතුරුවම සුහද සිනාවෙන් යුතු මනා පෞරුෂයකින් හෙබි උසින් වැඩුණු ජවසම්පන්න දේහයකින් පිරිපුන් මෙතුමා අවුරුදු 84ක් ආයු වළඳා මෙලවින් සමුගත්තේ 2016 අවුරුද්දේ ජුනි මාසයේ 15 වෙනිදායි. ගරු කතානායකතුමනි, 1994 වර්ෂයේ සිට 2001 වර්ෂයේ දක්වා අවුරුදු 7ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙසත් ඇමතිවරයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම වෘත්තීය සමිති සාමාජිකයන් වෙනුවෙන්ද සුවිශාල මෙහෙවරක් ඉටු කරපු ගරු අලවි මවුලානා මැතිතුන්ට ජෙන්තතුල් ෆීර් දවුස් හිමි වේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව සහ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්නා යවන ලෙසට මින් යෝජනා කරනවා.
කවුද ගවනේ?
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ස්ථිර කිරීම. Honorable Prime Minister.
ගරු කථානායකතුමා තුමනි මේ අපේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමතිතුමා අලවි මවුලානා පිළිබඳ කරපු ඒ ශෝක ප්‍රකාශය මම ඒ වගේම මේ අවස්ථාවේදී අනුමත කරනවා. මම අලවි මවුලානා මැතිතුමාගේ ජීවිත කාලය ගැන එතුමා දීර්ඝ වශයෙන් කතා කරපු නිසා මම ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අලවි මවුලානා දැනගත්තේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට, වෘත්තීය සමිති නායකයෙක් හැටියට ප්‍රසිද්ධියක් ලැබලා තිබුණා. ඒ වගේම එතුමා කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රසිද්ධියක් ලැබලා තිබුණා. මම හිතන්නේ ඒ කාලේ යම් කිසි ප්‍රශ්නයක් මතු කර ගන්න ඕන නම් නගර සභාවේ හැම එක්කෙනාම ගියේ අලවි මවුලානා මුණ ගැහෙන්න. එතුමා එච්චර ප්‍රසිද්ධියක් ඒ ප්‍රදේශවල කොළඹ ප්‍රදේශයේ තිබුණා. ඒත් ඒ වැඩ කටයුතු කරන ගමන් මූලික වශයෙන් වෘත්තීය සමිති ව්‍යාපාර ගණනාවක් එක්ක එතුමා ක්‍රියා කරගත්තා. බොහෝ විට අපි හිටපු ආණ්ඩුවට විරුද්ධව වැඩ වර්ජන හේම යොදවන්නට එතුමා ක්‍රියා කළා. මට විටින් විට එතුමා මුණ ගැහෙන්නටත් ඒ නිසා අවස්ථාව ලැබුණා. ඒත් එතුමා ළඟින් ආශ්‍රයක් ඇති කරේ මේ පාර්ලිමේන්තුවට පැමිණියන් පස්සේ. එතුමා පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයෙක් මුණ ගැහෙ ලෙස පත් වෙලා මේ සභාවට පැමිණියා. මේ සභාවේ ඒ කාලේ අපි විපක්ෂයේ හිටියද්දී එක මට අවස්ථා ගණනාවක එතුමත් අපි ජාතික ලයිස්තුවෙන් පත් කරපු අස්වර් මන්ත්‍රීතුමත් දෙන්න අතර ගිය වාද විවාද යන මම මෙතන කියන්න ඕම නැහැ. ඒක මං හිතන්නේ මේ සභාව ඇතුලේ තිබෙන මේ සභාව මේ කාලේ ඉතිහාසය ලියනකොට ඒකත් එතෙන්ට ඇතුල් වෙයි. එතුමා ජනමාධ්‍ය වැඩසටහන් ගැන ක්‍රියා කරා නියෝජ්‍ය ඇමති හැටියට, විශේෂයෙන්ම කම්කරු ඇමති. කම්කරු ඇමති හැටියට මම දන්නවා එතුමා ඒ කම්කරු ප්‍රශ්නවලට ගත්ත උනන්දුව. අපි විපක්ෂ ඉඳගෙන අපේ වෘත්තීය සමිති පිළිබඳ එතුමා එක්ක සාකච්ඡා කරද්දී මං කියන්න ඕන හැම අවස්ථාවේදීම එතුමා අපිට ඒ ආධාර උපකාර කරා. පසුව මං එතුමා හිටියේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරය හැටියට. දේශපාලන වශයෙන් අපි කණ්ඩායම් දෙකකට අයිති වුණාට එතුමාට ඒ දේශපාලනයේ ප්‍රශ්නයක් උනේ නැහැ. සමහරවිට මට කතා කරනවා, ප්‍රශ්න ගැන අහනවා. මම අගමැති වෙලා හිටියද්දි, මම විපක්ෂ නායක වෙලා හිටියද්දි කොළඹ ගැන මම එක කතා කරා. එතුමාගේ තවත් කාරණයක් තිබුණේ මං හිතන්නේ අපේ හිටපු ජනාධිපති එතුමාත් පැලස්තීනයේ ගැන විශේෂයෙන්ම උනන්දුවක් අරගෙන තමයි ක්‍රියා කරේ. එතුමා එක්ක ඒ ආශ්‍රය නිසා සාමාන්‍යයෙන් එතුමා වාගේම මේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ගැන මගේ තියෙන අවබෝධය තවත් වැඩි වුණා. එතුමා ඕනෑම ප්‍රශ්නයක් ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒ දැනුම තිබුණා. බය නැතුව කතා කරා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ මාධ්‍ය තුලත් මං හිතන්නේ ඒ කාලේ අපි ඔක්කොම දැනගත්ත නමක් තමයි අලවි මවුලානා. වෘත්තීය සමිති නායකයෙක් හැටියට, නගර සභිකයෙක් හැටියට, ඒ වගේම මන්ත්‍රීවරයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට, ආණ්ඩුකාරය හැටියට. මං හිතන්නේ අපිට එක අවස්ථාවක එතුමා ආණ්ඩුකාරය හැටියට දේශපාලනට සම්බන්ධ වෙන්න ඕනද කියලා. මං හිතා විරුද්ධ වුණා එතුමා දේශපාලනට සම්බන්ධ වීම ගැනත්. ඒත් එතුමාගේ මුළු ජීවිතය තිබුණේ දේශපාලනේ. දේශපාලනයෙන් පිට ජීවිතයක් අලවි මවුලානාට තිබුණේ නැහැ. එයාට දේශපාලන නැත්තම් ජීවත් වෙන්න හේතුවක් නැහැ. කෙසේ හෝ එතුමාගේ කාලය තුළ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් එතුමා විශාල සේවයක් කරා. ඒක අපි මෙතනදී සඳහන් කරන්න ඕනේ. එබැවින් එතුමා කරපු සේවය ගැන ස්තුති කරමින් ඉස්ලාම් ආගම අනුව එතුමාගේ ජීවිතය ගැනත් අපි ප්‍රාර්ථනා කරනවා. කථානායකතුමනි, මට අද දවල් වරු නැති නිසා මම කැමති අනික් ශෝක ප්‍රකාශ තුන ගැනත් විශේෂයෙන්ම සඳහන් කරන්න. UB විජේකෝන් මං සමග 1977 පාර්ලිමේන්තුවට පැමිණි. එතුමා මම කැලණිය සංවිධායක වෙන අවස්ථාවේදී එතුමා දඹදෙණිය ආසනයේ සංවිධායක හැටියට හිටියේ. ඒ දඹදෙණිය ආසනය කියන්නේ එක්සත් ජාතික පක්ෂය 1952 පස්සේ දඹදෙණිය ආසනේ දිනලා තිබුණේ නැහැ. කවුරුත් හිතුවේවත් නැහැ එක්සත් ජාතික පක්ෂයට දඹදෙණිය ආසනය දිනන්න පුළුවන් කියලා. 1970 දී ආර්.ජී. සේනනායක දඹදෙණිය ආසනේ තරණය කරද්දී ස්වාධීන හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දඹදෙණිය ආසනේ දින්න. ඒත් මම දන්නවා එතුමා ඒ කාලේ දඹදෙණිය ආසනේ කරපු වැඩ කටයුතු. හැමදාම ගියා ජනතාව සංවිධානය කරා, පක්ෂ සංවිධානය ඇති කරා. 1977 ප්‍රතිඵල එනකොට විජේකෝන් මහත්මයාත් පාර්ලිමේන්තුවට පැමිණියා. එතුමා රජයේ සේවයේ හිටපු නිසා විටින් විට එතුමයි මමයි ඒ පරණ පාර්ලිමේන්තුවේ මුණ ගැහිලා කතා කරා දඹදෙණියේ තියෙන වැඩ කටයුතු ගැන. විශේෂයෙන්ම අපේ ලලිත් අතුලත් මුදලා ඇමතිතුමා අර අපනයන ගම්මාන ආරම්භ කරේ දඹදෙණියේ. ලලිත් අතුලත් මුදලා ලොකු උනන්දුවක් අරගත්තා. ඒ දඹදෙණියේ ඒ පාසල් ඒ අපනයන ගම්මාන ආරම්භ කරන්න මේ කාලය තුලදී විජේකෝන් මහත්මයාත් මමත් පාර්ලිමේන්තුව තුලදී අපි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරා. අපි මේ පාර්ලිමේන්තුවට ආවා 83 කෝලහල වලට මුණ දුන්නා. එදා ඉඳන් අමාරු තත්ත්වයක් තිබුණේ. අපි කෙසේ හෝ වැඩ කටයුතු කරගෙන. මට විශේෂයෙන්ම විජේකෝන් මහත්මයා හම්බුනේ එතුමා යාපනයේ දිස්ත්‍රික් කැමතිතුමා හැටියට පත් වෙලා තිබුණා. යාපනයේ දිස්ත්‍රික් කැමතිතුමා හැටියට මට යාපනයට යන්න දුන්නා විටින් විට. යාපනයේ අධ්‍යාපන ප්‍රශ්න ගැන බලන්න එතුමා එක්කකට එකතු වෙලා තමයි මේ වැඩ කටයුතු. එතුමා අමාරු කාලයක යාපනයේ දිස්ත්‍රික් කැමතිතුමා හිටියේ. දිස්ත්‍රික් සංවර්ධන සභාවේ කාලයක වැඩ කරා. තව කාලයක වැඩ කටයුතු කරේ නැහැ. ඒත් එතුමා හැම වෙලේම ඒ ගැන කුලප්පු වෙන්නේ නැතුව ඒ අදාළ තීන් අරගත්තා. සමහර විට මේ පැති වලින් දකුණෙන් එතුමාට විවේචනය කරා. ඒ ගත්ත සමහර තීන් ගැන ඒ දැන් බලනකොට මං හිතුවා එතුමා ගත්ත ওই තීරණ හරි. ඒ කියන්නේ අපිට එවලේ අපි හිතුවා එතුමා ශීඝ්‍රයෙන් තදින් තීරණය නොගත්ත එක ප්‍රශ්නයක් කියලා. ඒත් එසේ නොකිරීම නිසා තමයි අපිට ඉදිරියට ගිහින් මේ ප්‍රශ්නේ දේශපාලන වශයෙන් විසඳන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම විජේකෝන් මහත්මයා ඊට පස්සෙත් මට එතුමා එක්ක වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එතුමා කාලයක් මේ රටේ පෙහෙ කර්මාන්ත ඇමති හැටියට වැඩ කටයුතු කරා. එතුමා එක්ක අපි ඇමරිකාවට ගියා අවස්ථා දෙක. විශේෂයෙන්ම ඇමරිකාවේ මල්ටි ෆයිබර් ඇග්‍රීමන්ට් එක යටතේ වැඩ කටයුතු කරන්න අපේ ඇඟලුම් කර්මාන්තයේ සිටපු අයගේ විශාල සහයෝගයක් එතුමාට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කරද්දී විජේකෝන් ඇමතිතුමා තමයි ඒ අමාත්‍යාංශයේ බාරව ක්‍රියා කරේ. කර්මාන්ත ඇමති හැටියට මං එතුමා එක්ක වැඩ කටයුතු කරා. ඒ උවමනා පහසුකම් ලබලා දෙන්න, ඒ වැඩ කටයුතු කරන්න ඉඩම් ලබලා දෙන්න. ඒ නිසා තමයි මේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200ම අපිට සාර්ථකව ආරම්භ කරන්න අවස්ථාව ලැබුණේ. ඒ වෙනකොට එතුමා දඹදෙණිය ආසනේ විශාල ලෙස දියුණු කරලා තිබුණා. විජේකෝන් මහත්මයා මේ පාර්ලිමේන්තුවේ හොඳ කතා කරන්නේ. එතුමා තර්ක කරා. ඕනෑම වෙලාවක අපි එතුමාට කිව්වා ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරන්න. කැබිනට් මණ්ඩලයේ මම අගමැති වුණැද්දි එතුමාගෙන් විශාල සහයෝගයක් මට ලැබුණා. ඒ නිසා UB විජේකෝන් මහත්මයා නැතිවීම පාඩුවක්. එතුමාගේ පුතා හොඳ ක්‍රීඩකයෙක්, බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හැටියට නමක් ලැබුවා. ඒකනත් මේ එතුමා ආඩම්බර වුණා. ඒ නිසා මේ අවස්ථාවේදී UB විජේකෝන් මහත්මයාගේ මරණය පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කළා. ඒ එක්කම එතුමාට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරා. අපි දෙන්න එකට වැඩ කරේ. ඒ කාල සීමාවක විශේෂ පරිවර්තන යුගයක තමයි අපි කරේ. වේලයිදන් මහත්මයා මම දැනගත්තේ අපේ වතුකම්කරු සංගමේ සමාජිකයෙක් හැටියට. ඊට පසුව එතුමා පළාත් සභාවට තේරුණා. මධ්‍යම පළාත් සභාවට නුවරඑළිය දිස්ත්‍රික්කෙන් තේරුණා පළවෙනි පළාත් සභාව ඇති කරද්දී. ඌව පළාත් සභාවට අපි එතුමා තේරුණා. ඊට පස්සේ 1991 වර්ෂයේ මාව ලංකා ජාතික වතුකම්කරු සංගමයේ සභාපති හැටියට පත් වුණා. එතමන් සභාපති එතුමා එක්ක මට වැඩ කටයුතු එතුමයි රාජසේනරත්න මහත්මයා එක්ක මට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එදා තමයි අපි ඉතා කිට්ටුවෙන් වැඩ කටයුතු කරේ. වතුකරයට ගියා, ඒ ප්‍රශ්න දිහා බැලුවා. අපේ මමත් රාජසේනරත්න සිංහල නිසා අපේ ප්‍රධාන ද්‍රවිඩ නිලධාරිය හැටියට වැඩ කරේ වේලයිදන් මහත්මයා. එතුමා ඒ වෘත්තීය සමිතිය දියුණු කරන්නට ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඒ ගත්තේ සේවය, විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත සමග සමාගම් සමග පඩි වැඩි කිරීමේ ඒකාබද්ධ ගිවිසුම වෙනුවෙන් එතුමා පියවර ගණනාවක් අරගත්තා. එය රාජසේනරත්න මහත්මයාෙන් පස්සේ අපි එතුමාව ඒ සංගමේ ලේකම් හැටියට පත් කරා. ලේකම් හැටියටත් එතුමා ඒ පැයේ ක්‍රියා කරා. ඒ වෙනකොට දේශපාලඥයෙක් හැටියට ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනික බවට පත් වෙලා පස්වර සංවිධායකරයට එක්සත් ජාතික පක්ෂයේ පත් වුණා. එතුමා 2001 අවස්ථාව ලැබුණා පාර්ලිමේන්තුවට එන්න. 2001 ඉඳන් 2004 වෙනකම් අපේ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරපු එක මන්ත්‍රීවරයෙක් හැටියට තමයි වේලයිදන් මහත්මයා. වේලයිදන් මහත්මයාට ඒ තරඟයට එන්න ප්‍රශ්න ගණනාවක් තිබුණා. ජයග්‍රහණය කරනවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. කෙසේ හෝ වේලයිදන් මහත්මයා හොඳ ජයග්‍රහණයක් එදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් මේ පාර්ලිමේන්තුව ලබා ගත්තා. එතුමා 2004 පරාජය වුණා. යලිත් පළාත් සභාවට ගියා. පළාත් සභාවේ ක්‍රියාත්මක කර ඉස්සෙල්ලා එතුමා හිටියේ පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට. ඊට පසුව එතුමා මේ පළාත් සභා විපක්ෂයේ හිටියේ. පර්සි සමරීර මැතිවරණ පස්සේ මං හිතන්නේ එතුමා අපේ මං හිතන්නේ පළවෙනි අපේ මහ ඇමති අපේක්ෂක හැටියට අපි ඉදිරිපත් කළා. පළවෙනි වතාවට මං හිතන්නේ කඳුකරේ ද්‍රවිඩ පුද්ගලයෙක් මහ ඇමති අපේක්ෂකයට පත් කරපු අවස්ථාව. එතුමාගේ සංවිධාන ශක්තිය නිසා කෙසේ හෝ පස්සර ආසනය අපි ආරක්ෂා කරගෙන හිටියා. ඒ 2010 මැතිවරණයේදී එතුමාට පස්සර ආසනයේ හොඳ ප්‍රතිඵල ලැබුණාට දිස්ත්‍රික්කයේ තුල ලැබුණු මනාප ගාන අඩු වෙලා මෙතෙන්ට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා ඉල්ලා අස්වනේ අවස්ථාවේදී යලිත් වේලයිදන් මහත්මයා මන්ත්‍රී හැටියට මේ සභාවට ඇවිල්ලා ඒ පළාත් සභා ඡන්දෙත් ජනාධිපතිවරණෙත් දෙකේම සාර්ථක වැඩ කටයුතු කළා. එතුමා අසනීප තත්වයක හිටපු නිසා 2015 මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ. මම හිතා ඊට පස්සේ එතුමා අසනීප වුණා, රෝග වුණා, ඉන්දියාවට ගියා. එතුමාව එතුමා පාර්ලිමේන්තුවේ තරඟ නොකරන්න කියලා එතුමාට උපදෙසුත් ලැබිලා තිබුණා. ඒ නිසා එතුමාව පාර්ලිමේන්තුවේ තරඟ තිබුණේ නැහැ. ඒ වගේම බලාපොරොත්තු වුණ සංඛ්‍යාව නොලැබුණු නිසා ඒ ඡන්දෙදී ජාතික ලැයිස්තුවේ ඇති කරන්න බැරි වුණා. නමුත් ඒ වෙනකොට එතුමා රෝගාත් වෙලා හිටිය මං එතුමාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අපි ක්‍රියා කරන්න වුණා. වේලයිද මහත්මයා ද්‍රවිඩ දේශපාලනේ නෙමෙයි හිටියේ. බදුල්ල දේශපාලනේ හිටියේ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්කම. එතුමා උතුරේ තියෙන සමහර ප්‍රශ්න ගැන එතුමා පිළිගත්තේ වගේ එතුමා මෙතන කතා කරා. ඒත් ලාංකිකයෙක් හැටියට එතුමා වැඩ කටයුතු කරා. මට බොහෝ අවස්ථා එතුමාගේ නිවසට යන්න ආහාර ගන්න අවස්ථා ලැබිලා තිබුණා. ළඟින් එතුමා එක්ක ක්‍රියා කරන්න අවස්ථාව ලැබුණා. එතුමා හිටපු කාලේ විශාල සේවයක් මේ වෘත්තීය සමිති ව්‍යාපාරයට කරා. එතුමාගේ මරණේ වෘත්තීය සමිති සේවයට අපේ පළාත් සභා බදුල්ල දිස්ත්‍රික්කයටත් විශාල පහරක්. ඒ නිසා මේ අවස්ථාවේදී එතුමාට හින්දු ආගම අනුව ඊළඟ ජීවිතයේ ඒ වගේම තැනක් ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් වේලයිදන් මහත්මයාගේ මේ පිළිබඳ අපේ කනගාටුව පවුලේ සියලු දෙනාට දැනුම් දෙන ලෙස මං ඉල්ලා සිටිනවා. සුරණිමල් රාජපක්ෂ මං එක දේශපාලනය කළේ. ඇත්ත වශයෙන්ම එතුමාගේ අපි දැන් එකට දේශපාලනය ඇතුළුනේ මරණය එතුමාගේ මරණය වෙනකන් එතුමා මං එක්ක තමයි වැඩ කටයුතු කළේ. දේශපාලන වශයෙන් සගේ කැඩේට කියන්න පුළුවන් අපි දෙන්නම 1972 එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් වුණා. මම හිටියේ භාණ්ඩාගාරික ඇටේ එතුමා හිටියේ සාමාන්‍ය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික කැටියට. එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ සංවිධානය ප්‍රතිසංවිධානය කරන්න මේ ඡන්දවලට ලෑස්ති වෙන්න අතුරුමැති වෙන්න කරන්න අපි විශාල සේවයක් කළා. ජයජාවදන මෑතුමා සමග එදා එතුමාට මූණ දුන් අභියෝග තිබුණැද්දි එතුමාට සහයෝගය දීලා තමයි අපි ක්‍රියා කළේ. ඒ වගේම එතුමා දොම්පේ රාජකරුණ මෑතුමාටත් සහයෝගය දුන්නා. රාජකරුණ මෑතුමාට තිබුණේ අපි කවුරුත් හිතුවේ නැහැ එතුමාට ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක හැමතුමා පරාජය කරන්න පුළුවන් කියලා. 77 මැතිවරණයේදී සුරණිමල් රාජපක්ෂ දොම්පේ වාගේම ඇවිල්ලා බියගම ආසනේ කොට්ටාසයක් බාර අරගෙන වැඩ කටයුතු කරා මගේ ජයග්‍රහණය වෙනුවෙන්. එතුමා ඒ ජයග්‍රහණයෙන් පස්සේ මම එතුමාට කිව්වා ඇවිල්ලා මගේ පුද්ගලික ලේකම් වෙන්න කියලා. එතුමා මම පළමුවෙන්ම විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා හැටියට ඊට පස්සේ තරුණ කටයුතු ඇමතිවරයා හැටියට එතුමා මගේ පුද්ගලික ලේකම් හැටියට ක්‍රියා කළා. ඒ වගේම තමයි එතුමා තරුණ සේවා සභාවේ සමාජිකයෙක් හැටියට විශේෂයෙන්ම චරිත රත්වත්ත මෑතුමාට උදව් කරා තරුණ සේවා සභාව ප්‍රතිසංවිධානය කරන්න. මම බියගම කරපු වැඩ කටයුතු සියල්ලම මට කරන්න පුළුවන් වුණේ සුරණිමල් රාජපක්ෂ මට දුන්න ආධාරය හැට. මං ගත්තේ ගම්පහ දිස්ත්‍රිකයේ නොදියුණු ආසනේ අපික දියුණු කරන්න පුළුවන් වුණා. වෙළඳ කලාප ඇති කරන්න, කර්මාන්ත ශාලා බියගමට ගේන්න, පාරවල් ඇති කරන්න, විදුලි බලය ලබලා දෙන්න, පාසල් දියුණු කරන්න, වියගම ආසනේ කනපිට පෙරළුවේ ඒ වැඩ කටයුතු සියල්ලම බාර අරගෙන මගේ අදහස් අරගෙන ක්‍රියාත්මක කරන්නට ඒ වගකීම තිබුණේ සුරණිමල් රාජපක්ෂ මෑතුමාට. ඒ වගේ මේ ආසනය තුළ මගේ දේශපාලන එදිනෙදා දේශපාලන වැඩ කටයුතු එතුමාට බාර දුන්නා. අපි සතියන්තයේ මුණ ගැහිලා යනවා. එතුමාට ඒ වගේම කාර්යාලයක් මගේ අමාත්‍යාංශයේ තිබුණා. පසුව දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී මමත් රාජකරුණ ඇමතිතුමා දෙන්නම එකට එකතු වෙලා අපේ පොදු අපේක්ෂා හැටියට ඉදිරිපත් කළා. එතුමා දිස්ත්‍රික් සංවර්ධන සභාවට ගිහින් අපිට ඕන වැඩ කටයුතු එතන ඉඳන් ක්‍රියා කළා. ආපහු 1988 දී එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට පළාත් සභා වැඩ කටයුතු කරන්නටත් එතුමාට අවස්ථාව ලැබුණා ඇමතිකම් කරන්න. ඒ කාල සීමාව තුළදී මගේ අනික් වැඩ කටයුතු වැඩි වෙන නිසා බියගම වැඩ කටයුතු එතුමා තමයි බාරගත්තේ. බියගම මහර දොම්පේ ගම්පහ කැලණියේ මුළු ප්‍රදේශයටම එතුමා අත ගහලා වැඩ කටයුතු කරනවා. අමාත්‍යාංශවල ගිහින් මුදල් හොයාගෙන එනවා. මේ දියුණුව මං හිතන්නේ වෙන කාටවත් ඒ දියුණුව කරන්න ශක්තියක් තිබුණා කියලා. ඒක සුරණිමලට තිබුණ ශක්තිය. ඒ එක්කම දේශපාලනයේ වැඩ කටයුතු මෙතන මෙහෙව්වා. 1994 දී මම විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට ගියද්දී බියගම ආසනේ සංවිධානයේ සුරණිමල් රාජපක්ෂ මෑතුමාට බාර දුන්නා. ඒ වගේම එතුමාට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබුණා. විපක්ෂයේ ඉඳගෙන එතුමා කරපු සේවයත් කියන්න හැමදාම මෙතන ඉන්නවා. විශාල උනන්දුවක් අරගෙන ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ක්‍රියා කළා. ඒ වගේම රටවටේ ගිහින් රැස්වීමලත් කතා කළා. 2001 මම අගමැති වුණේ අවස්ථාවේදී මම දන්න අධ්‍යාපන විෂය පළාතේ අධ්‍යාපන ඇමතිවරයෙක් හැටිය හිටියා. ඒ කාලේ තමයි සපුගස්කන්ධ විශාක විද්‍යාලය ආරම්භ කරේ. එතුමා ඒ වගේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යයට ක්‍රියාත්මක කළා. 2004 දී එතුමා පරාජය වෙලා ඊට පස්සේ එතුමා තරඟ කරන්නට 2010 දී එතුමා තරඟ කරන්නට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් එතුමා මගේ වැඩ කටයුතු බාර අරගෙන ඒ වැඩ කටයුතු කරගෙන ගියා. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණයේ 2014 15 ජනාධිපතිවරණයේ එතුමා සංවිධාන ශක්තිය එදෙව්වා ගම්පහයි කොළඹයි. ඒ වගේම වෘත්තීය සමිති සංවිධානය කරා ඒ සියල්ලම කරලා 2015 මගේ ජයග්‍රහණය සඳහා කොළඹ දිස්ත්‍රික්කෙත් වැඩ කටයුතු කරා ගම්පහත් කොළඹත් දෙකේම වැඩ කටයුතු කරා එතෙන් පස්සේ එතුමා එක්ක වැඩ කටයුතු කරමින් බලාපොරොත්තු වුණාට දෛවයේ තීරණය වෙන එකක් එතුමාට අසනීප වෙලා අන්තිමට එතුමා අපේ අතර වෙන් වුණා මගේ දේශපාලන ජීවිතය යනකොට මම කියන්න කැමති මං එක්ක ආරම්භයේ ඉඳන් ඉඳලා හැම ප්‍රශ්නෙටම මූණ දීලා ඉදිරියට ගියේ සුරණිම රාජපක්ෂ මහත්මයා කියලා. සුරණිම රාජපක්ෂ එක්ක තමයි මේ වැඩ කටයුතු සියල්ලම කරේ. එක්සත් ජාතික පක්ෂයේ දිහා බැලුවොත් මට අවස්ථාව ලැබුණේ ඒ වගේම ගාමිණී අතුකොරල් එක්ක වැඩ කරන්න. ඒ දීර්ඝ කාලයක් වැඩ කරේ සුරණිම රාජපක්ෂ එක්ක. ඒ ගැන මම අමතක වෙන්නේ නැහැ. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ කෘතඥභාවය මෙහි සඳහන් කරනවා. ඒ වගේම එතුමාගේ නැතිවීම මගේ පුද්ගලික ජීවිතයටත් දේශපාලන ජීවිතයට විශාල හිදසක් තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සුරිමල් රාජපක්ෂ මහත්මයාට නිවන් සැප ප්‍රාර්ථනා කරලා මගේ කනගාටුව පෞලි සියලු දෙනා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා
ගරු කතානායකතුමනි අලෙවි මවුලානා මහත්මයා ගැන මෙතෙක් සභාවේ කියවුණු සියලුම කාරණා සමග එකඟ වෙන අතර අපගේ කනගාටුවද අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. දේශපාලනයට 1948 තරුණ කාලෙම ඇවිල්ලා ඊට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමත් එක්ක සම්බන්ධ වෙලා වඩාත් සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් එක්ක දේශපාලනයේ වෘත්තීය සමිති ව්‍යාපාරෙත් කටයුතු කරපු අලෙවි මවුලානා මං හිතන්නේ අපේ ගාව හිටපු හිත හොඳ මහත්තෙක් කියන වචනේ වචනාර්ථයෙන්ම මහත්තෙක් වෙච්ච පුද්ගලෙක්. ඉතාම කිට්ටුවෙන් අපිට එතුමාත් එක්ක ආශ්‍රය කරා. එතුමා දේශපාලනයේ විතරක් නෙවෙයි වෘත්ති සමිති ව්‍යාපාරයේ ඉහළම එතට ගියා. ජාත්‍යන්තර සංවිධානවල සභාපති ධූරය එක් අවස්ථාවකදී ලබා ගත්තා. මං හිතන්නේ මං නම කියනු Chairman of the Asia Pacific region of the International Labour Organization, ILO, for a period of 3 years, which was proposed by China and seconded by India. විශේෂත්වය තමයි ඔහුගේ නම යෝජනා කරේ චීන සහ ඉන්දියාවේ වෘත්ති සමිති ව්‍යාපාරිකයන්. ඒකෙන් පේනවා එතුමා මොනතරම් ජාත්‍යන්තරව වෘත්තීය සමිති ව්‍යාපාරය එක ගැට ගැහිලා හිටියද කියලා කම්කරු ජනතාව වෙනුවෙන්. එතුමා නැති වැඩ වර්ජනයක් හෝ හයිට් පාක් එකේ එහෙම නැත්නම් ලිප්ටන් වටරවුමේ එතුමා නැති ව්‍යාපාරයක් නැහැ. එතුමා ඉතන නැත්තම් ඉතන ඒක වෘත්ති සමිති ව්‍යාපාරයක එකක් නෙවෙයි ලොකු අඩුවක්. ඉතින් ඒක නිසා ආණ්ඩුකාරයා වෙලා ඉද්දිත් මට මතකයි එතුමා ආණ්ඩුකාරයා වෙලා ඉද්දිත් එතුමා බොහොම පැහැදිලිව තමන්ගේ පන්තිය වෙනුවෙන් කම්කරු පන්තිය වෙනුවෙන් තමන්ගේ සටන් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. ඒ වගේම එතුමා මට පෞද්ගලිකව මට අපිට උදව් කරලා තියෙනවා. අපිට පෞද්ගලිකව අපිත් එක්ක ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරලා තියෙනවා. ඇමතිවරයෙක් වශයෙන් කම්කරු ඇමතිවරයා වශයෙන් විතරක් නෙවෙයි හැම අවස්ථාවකදීම අපිට උපදෙස් දෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට එතුමා පත් වුණා. ඒ වගේම තමයි මට මතකයි මම නීතිඥයෙක් වශයෙන් දියුරුන් දීලා එළියට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ මට මඩ කලපුවේ නඩුවක් එතුමා බාර දුන්නා. මිනිමැරුන් නඩුවක් මඩ කලපු උසාවියේ දෙමළ භාෂාවෙන් කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව මට කතා කරන්න වුණා. මගේ වාසනාවට ඒ නඩුව ජයග්‍රහණය කරන්නත් පුළුවන් වුණයි කියලා කියන්න ඕන. නඩුවට දින්නා. ඉතින් අලෙවි මවුලාන මැතිතුමා තමයි ඒ නඩුවට මට මුලින්ම පළවෙනි නඩුව ඒ වගේම මට මුදල් ප්‍රමාණයකුත් ලබා දුන්නයි. ඒක මතක් කරන්න ඕන මේක ඉතාම අවංකව. මොකද එතුමා ඒ වගේ සම්බන්ධතාවයක් අපිත් එක්ක තිබුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි එතුමා මං හිතනවා හැමෝටම ආදරය කරපු. හැම ජාතියකටම ආදරය කරපු. මුස්ලිම් භක්තිකේ. මුස්ලිම් ආගම ඉතාම දැඩිසේ එතුමා වැළඳගෙන හිටියා. ඔහු හැම වෙලාවෙම පල්ලියට යන වෙලාවට ඔහු බොන වැඩ තිබුණා. යාඥා කිරීමට ඔහු අමතක කළේ නැහැ. ඔහු ඒ වෙලාවට හරියට ඔරලෝසුවෙක් වැඩ කරනවා වගේ තමයි එතුමා වැඩ කළේ. ඉතින් මං හිතනවා ඉතාම සුන්දර මිනිසෙක්. අපි ඕනම වෙලාවක විහිළුවක් කරන්න එයාට විහිළු කරත් එයා අපිට කරන විහිළුව වුණත් ඉතාම බුද්ධිමත්ව කරායි. ඒ වගේම එතුමාට තිබුණා භාෂා තුනම හසුරුවන්න තිබිච්ච හැකියාව. ඌ සාහිත්‍යමය විදියට ඒ භාෂා තුනෙන්ම කතා කරන්න ඌට පුළුවන්කම තිබුණා. ඉතින් ඔහු අපේ ගෙදර ඔහුගේ පවුලේ සියලු දෙනා පුතු ඉන්නවා, දුවලා ඉන්නවා. ඒ සියලු දෙනාමත් ඔහුගේ පුතුත් ඒ මුණපුරාලා ඒ සියලු දෙනාම හඳුන්වලා දෙන්න අපිව ගෙනියන්න ගෙදරට ගෙනියලා හඳුන්වලා දෙන්න එතුමා අමතක කරේ නැහැ. අපි ඒ ගෙදර සමාජිකයෝ වගේ තමයි අපි කටයුතු කරේ කියන එක මතක් කරන්න උනා. අසනීපෙන් ඉන්න වෙලාවෙත් අපිට ගියා. එතුමා ආණ්ඩුකාරය වශයෙන් සේවය කරා, පාර්ලිමේන්තුවේ සේවය කරා, මන්ත්‍රීවරයෙක් වශයෙන්, උද්‍ය සමිති නායකයෙක් වශයෙන් එතුමා කරපු සේවය අපිට කිසි විටක අමතක කරන්න පුළුවන්. මං හිතන්නේ මුස්ලිම් ජනතාවට ඔහුගේ නැතිවීම මහා පාඩුවක්. වෘත්ති සමිති ව්‍යාපාරය, දේශපාලන ලෝකෙට, මේ සියල්ලටම පුද්ගලිකවත් ඌ මහා පාඩුවක් වුණා. ඌ හොඳ මිත්‍රයෙක් හැමෝගෙම. ඉඳා ඔහු යමක් මිනිස්සු දෙන්නෙක් අතර තරහ කරවන්න යමක් කරේ නැහැ. දෙන්නෙක් අතර තියෙන ભેද එකතු කරන්න බොරුවක් වුණත් කියන්න ඌ පසුබට උනේ නැහැ. කවදාකවත් කෙනෙකුට අහවලා බැන්න කියලා කිව්වොත් නෑ කියනවා මිසක් ඔව් මාත් එක්ක බැන්න කියලා කියන්නේ නෑ. ඒ වගේ පුද්ගලෙක්. ඉතින් ඉඳා පලස්තීන මිත්‍ර සංගමයත් ආරම්භ කරනකොට ජයසිංහ මෙතුමත් මමත් අලවි මෞලානා මෙතුමත් එතුමා තමයි මේ සියල්ලටම මේ සම්බන්ධීකරණය කිරීම සඳහා කටයුතු කළේ. ඉතින් අපිට ඒක අමතක කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මං හිතනවා මිත්‍රයෙක් වශයෙන්, දේශපාලඥයෙක් වශයෙන්, වෘත්ති සමිති ව්‍යාපාරයේ සම්බන්ධ මට මතකයි. එතුමා වෘත්ති සමිති ව්‍යාපාරයේ මම 77 නව චෙකස්ලෝවකියාවට යවන්ට පියවර ගත්ත වෘත්ති සමිති පාඨමාලාවක් හදාරලා ඉන්න කියලා. ඉතින් ඒවත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ පුද්ගලිකව කරපු. එනිසා මම හිතනවා එතුමාට අපේ යුතුකමක් වගකීමක් තියෙනවා. එතුමා වෙනුවෙන් ඒ පවුලට සම්බන්ධව උන්ට එක්ක අපි කනගාටු. ඒ වගේ මේ ඉන්න දරුවෝ අදත් අපිත් එක්ක සම්බන්ධකම් ඇතුව කටයුතු කරනවා හැම අංශෙම. එනිසා මම හිතනවා අපේ සියලු දෙනාගේම ශෝකය, කනගාටුව එතුමා වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී බුද කරන්න කැමතියි.
Honorable Speaker, I wish to associate myself with the sentiments expressed by the Government Chief and the Honorable Prime Minister. Mr. Alavi Maulana was a born trade unionist. I had very close association with him, and in the 70s and 80s or even early 60s, if there was a demonstration anywhere in Colombo, we would see the presence of Honorable Alavi Maulana. He had a great sense of humor. I think when you speak with him, he would make us all laugh. Alavi Maulana, sir, had a great sense of humor. He would always make us laugh. I went to see him, sir, once in India. He was in hospital in India. I happened to be in Madras at that time. And he came out with a quotation. He said, "This nurse is a curse. She tried to drive me into the hearse. And the doctor is trying to steal my purse." So even at that time, sir, even at that time, though you are in the hospital in a foreign country, he never lost his sense of humor. I think those of us who associated him loved him greatly. Later he entered parliament, later he became governor, cabinet minister, and I think those of us who knew him closely, miss his company very much. So I do not wish to speak at length. I wish to convey my condolences to the members of his family. Thank you.
Deputy Chairman of the committees.
நன்றி சபாநாயகர் அவர்களே. இன்று அனுதாப பிரேரணை இலே நான் சொல்ல இருக்கின்ற விடயம் எங்களுடைய அலவி மௌலானா ஐயா அவர்களுடைய மரணம் சம்பந்தமான விவாதத்திலே எனது கருத்துக்களை சொல்வதிலே நான் பெருமை அடைகின்றேன். உண்மையிலே 94 நாடாளுமன்றத்திலே அவர் வருகை தந்திருந்தார். நான் 98 நாடாளுமன்றத்திலே நான் வருகை தந்திருந்தேன். அந்த வகையிலே அவருடைய அவரோடு பழகுகின்ற ஒரு பெருமை எனக்கு கிடைத்தது. மிகவும் தமிழ் முஸ்லீம் உறவை பேணுகின்ற வகையிலே அவருடைய செயல்பாடுகள் காணப்பட்டது. எங்களோடு இணைந்து பிரச்சனைகள் வருகின்ற போதும் எப்படி தமிழ் முஸ்லீம் உறவை மேம்படுத்தலாம் என்ற அந்த செயல்பாட்டோடு எங்களோடு அடிக்கடி பேசுவார். தனிப்பட்ட முறையிலே உதவி செய்கின்ற மனப்பான்மை கொண்டவர். தனிப்பட்ட முறையிலே பிரச்சனைகளை காணுகின்ற போது அதை சம்பந்தப்பட்டவர்களிடம் அணுகி அந்த பிரச்சனைகளை தீர்ப்பதற்கான ஒரு ஆலோசனையை அவர் கூறுகின்ற சந்தர்ப்பங்கள் எனக்கு கிடைத்தது. அந்த வகையிலே எனது மனைவி புற்றுநோயால் பாதிக்கப்பட்டிருந்த நிலையிலே முதல் என்னை வந்து எனது மனைவியை விசாரித்த ஒரு மனிதர் என்றால் அது எங்களுடைய அலவி மௌலானா ஐயா அவர்கள் என்று சொல்ல வேண்டும். அந்த வகையிலே அவருடைய இழப்பென்பது இந்த நாட்டுக்கு பெரிய ஒரு இழப்பாக நாங்கள் பார்க்கின்றோம். எனவே அவரை போன்று இந்த தமிழ் முஸ்லீம் உறவை மேம்படுத்துகின்ற செயல்பாட்டிலே எல்லோரும் இணைந்து செயல்படுகின்ற தன்மையை உருவாக்க வேண்டும். அதுதான் மறைந்தவர்களை நாங்கள் நினைவு கூறுகின்ற ஒரு விடயமாக பார்க்க முடியும். அவரை பற்றி பேசுவது பெரிதல்ல, அவர் விட்டு சென்ற பணிகளை, அவர் விட்டு சென்ற நன்மைகளை, அவர் விட்டு சென்ற பாதையை பின்பற்றுவது தான் அவருடைய அந்த வாழ்க்கையில் அர்த்தப்படுகின்ற செயற்பாடாக அமையும். நாங்கள் பேசுகின்றது என்பது எந்த ஒரு வலுவையும் அல்லது அவருக்கு ஒரு அனுதாப செய்தியாக அது வறுமை ஒழிய அவருடைய செயல்பாட்டை நாங்கள் பின்பற்றுவது என்பது தான் அவரோடு அவர் விட்டு சென்ற அந்த வாழ்க்கையை நாங்கள் தொடர்ந்து அந்த நன்மை தருகின்ற பணிகளை இனங்கண்டு அவருடைய செயல்பாட்டை செய்கின்ற போதுதான் அது அவருக்கு ஒரு ஆத்ம சாந்தியை கொடுக்கின்ற ஒரு நிலையை உண்டு பண்ணும். அந்த வகையிலே தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக அவருடைய குடும்பத்திற்கு எங்களுடைய ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்து முடித்து கொள்கிறேன். நன்றி.
சபாவ திவா போஜனை சந்தா එක හමාර දක්වා කල්තබුණු ඇත.